Honorable Dr. Madhura Srinivaratna, you have 14 minutes.
ගරු කථානායක තුමනි මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමති මේ විශේෂ වැදගත් කාලීන සහ සංවේදී විවාදයට කාලය ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් ගත්තොත් එහෙම මේක ජනතාවට සංවේදී පාර්ලිමේන්තුවට සංවේදී හැම තැනටම සංවේදී අපි හිතන්නේ සංවේදී වෙන්න හේතුව මොකද්ද දෙමාපියන්ගේ නැත්නම් අපේ ජනතාව තුළ මේ සම්බන්ධයෙන් තියෙන කුකුස අවිනිශ්චිතතාව නිසා තමයි විශේෂයෙන් සංවේදී වෙන්නේ අපිට මේ ප්‍රතිපත්තීන් ඉලක්ක සහගත මූලධර්ම සහගත ප්‍රතිපත්තීන් තිබ්බා නම් මේ වෙනකොට මේ සමාජ කැළඹීම එන්නේ නැහැ ඒ නිසා සමාජයේ බොහොම බලාගෙන ඉන්නවා මේ දිහා මොකද්ද වෙන්නේ කුමක්ද සිද්ධ වෙන්නේ මොකද්ද කරන්නේ ක්‍රියාවලිය මොකද්ද එනිසා මේ 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 සංවාදයේ විශේෂයෙන් වැදගත් මේ විවාදයේ අතිශයින් වැදගත් අපිට තියෙනවා ඉලක්ක අපි කියපු ඉලක්ක ටික තියෙනවා මම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හුකුට ගන්නම් අධ්‍යාපනය යනු පැවති හා පවතින සීලු සමාජ අවදීන් විසින් නිර්මාණය කරන ලද දැනුමත්පත් කර ගනිමින් බෙදාහරින නව දැනුම නිෂ්පාදනය කරන සංස්කෘතික ක්‍රියාවලියකි ශිෂ්‍ය සම්පන්න සහ වකීම් සහගත පොරවැසි සමාජයක පැවැත්ම සඳහා පවතින මේ සමාජ ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය මතයි අපි හිතනවා මේක ඉලක්කය අපි යන මූලධර්ම ටිකක් තියෙනවා මේ මූලධර්ම ඔස්සේ තමයි අපි යන්නේ මෙන්න මේ මූලධර්ම නිදහස් අධ්‍යාපනය සහ සම ප්‍රවේශය මානව සංවර්ධනය සේවා නියුක්තියට අදාළව සියල්ලන්ට පිළිගත හැකි බව සමාජයට වගවන පුරවැසියන් සහ තිරසර සහ යාව ජීව අධ්‍යාපනය ඉතින් මම හිතනවා විපක්ෂ නායකතුමා මතු කරපු කාරණාවත් ඕක වෙන්නේ නැති ඉලක්කය මූලධර්ම ක්‍රියාමාර්ග ගැන අපි කතා කරමු මම ඊට කලින් පොඩ්ඩක් කතා කරන්නම් අපි මීට අමතරව ගෝලීයව ගත්තොත් එහෙම යුනෙස්කෝ එක අපිට කියනවා මෙන්න මේ කාරණා එක්ක සම්බන්ධ වෙන්න කියලා එකතු කරගන්න කියලා විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අධ්‍යාපන ප්‍රවේශයන් සඳහා ගෝලීය පුරවැසි අධ්‍යාපනය මාධ්‍ය සහ තොරතුරු සාක්ෂණේ වගේ දේවල් අපි මේ දේවල් උතු කරලා තියෙනවා මේ අධ්‍යාපනයේ ප්‍රවේශයක් ගත්තොත් අපි ඉලක්ක සහගත උපාය මාර්ග සහගත මූලධර්ම ඇතුව කාල රාමු ඇතුව කරන වැඩපිළිවෙලක් තමයි මේ අපි ඉදිරියට ගෙනගෙන යන්නේ දැන් තත්ත්වය මොකක්ද අපි ගත්තොත් එහෙම දැන් මේ කාලේ වෙනකොට ඉස්කෝල 5000ක විතර ප්‍රමාණයක් 200 අතර තියෙන විෂමතාවය ඉතාම පුළුල් මානව සම්පත් යටිතල පහසුකම් ඉතින් මේ තත්ත්වයන් යටතේ තමයි අපිට ඉදිරියට යන්න වෙලා තියෙන්නේ මේ තත්ත්වයන් මත යන්න පුළුවන් වෙන්නේ අපි හරි අවබෝධයක් මේ සම්බන්ධයෙන් අරගෙන විතරයි ඒ නිසා අපි දත්ත මත තමයි හැම වෙලාවෙම කාර්යාවලිය කරගෙන යන්නේ අපි මෙහෙම කළා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව අපි වර්ග කළා කොටස් පහකට ඒකට හේතු තිබ්බා එකක් තමයි අපිට මේක පහසුවක් අනිත් එක මේ ක්‍රියාවලිය දිගු කාලින ක්‍රියාවලියක් ඒ නිසා අපි මේක කොටස් වලට බෙදාගත්තා එකක් තමයි මේකේ තියෙන ඇගේම් ක්‍රියාවලිය අපිට තියෙන මානව සම්පත් ප්‍රවර්ධනය කරන්න මානව සම්පත් වලට පුහුණුව දෙන්න මේක එකක් ඊට පස්සේ අපි මේ 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 කරන ක්‍රියාවල ජනතාව අතර ගෙනියන්න ඕනකමක් තියෙනවා දැනුම ගෙනියන්න ඕනමනාවක් තියෙනවා ඒක තව එකක් ඊට පස්සේ මේ අපි හැම වෙලාවෙම කතා කරන විෂය නිර්දේශ සම්බන්ධයෙන් ඒක එකක් ඊට පස්සේ යටිතල පහසුකම් සහ පරිපාලනය වෙනම කොටසක් මෙන්න මේ කොටස් පහ ඔස්සේ තමයි අපි මේ ක්‍රියාවලිය ගෙනියන්නේ ඒකට හේතු තියෙනවා යටිතල පහසුකම් අපිට මේ දුරස්ත්‍ර ප්‍රදේශවලත් ගෙනියන්න ඕන. ඒකට අපිට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. කිලෝමීටර් 3ක් ඇතුළත පොඩි පාසලක් ඊළඟට හැමෝටම යන්න පුළුවන් තැනක ද්විතීක පාසලක්. ඒක එකක්. ඉතින් අපි ඒ කොටස ඔස්සේ කතා කරනවා. ඊට පස්සේ ගුරු පුහුණුව අදාළ ශේෂ සියලුම පුහුණු කිරීම අපි මේ දවස්වල පටන් ගන්න තියෙනවා. ඒක එකක්. ඇගයීම් ක්‍රම ගැන අපි කතා කරමු. විශේෂ නිර්දේශ වෙනස් වීම එකම. ඊට පස්සේ මේ ක්‍රියාවලිය බොහොම සාධනික වෙන්න නම් මේක ජනතාව අතර යා යුතුයි, ජනතාව අතර සාකච්ඡාවක් යා යුතුයි. අපි හැම වෙලාවෙම විවෘතයි සාකච්ඡාවලට. මේ මොහොතෙදිත් අපි කරන ක්‍රියාවලිය 1-6 වසර ලබන අවුරුද්දට යන්නේ. මේ ක්‍රියාවලියට අපි හැම අංශවලම ජනතාව, දෙමාපියන්, අධ්‍යාපනවේදීන් සියල්ලම අපි සම්බන්ධ කරගන්න වැඩසටහනක් කියන්නේ. ඒ නිසා අපි හිතනවා වයිට් පේපර් එකක් අපි මේක තීරණය කළා නම් මෙතන සාකච්ඡා කරන්නේ ඒක ඵලදායි නෑ කියලා. අපි එන්නෙම සාකච්ඡා කරලා අපි විවෘතයි සාකච්ඡාවලට. අපි ගන්නවා දේවල් සාධනීය විවේචනය අපි හැම වෙලාවෙම බාර ගන්න. ඒ නිසා ඒ කාරණාවත් අපි කියන්න ඕන. ඊළඟට පූර්වලමාවේ සංවර්ධනය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේක අපිට අධ්‍යාපන අංශයට විතරක් නෙමෙයි, මේක කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට කොටසක් තියෙනවා. නමුත් ප්‍රතිපත්ති හදලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් නියාමන කාර්යාලයේ නියාමන කොටස අපි කරනවා. ඊට පස්සේ නිර්දේශ හදලා තියෙනවා. ළමයා ඊට පස්සේ යනවා කොහෙටද? ප්‍රාථමික අධ්‍යාපනයට. අපි මේ කියපු මූලධර්මයන් මොකද්ද? තිරසාර බව, සමාජ වගකීම, මේ කියපු සියලු මූලධර්මයන්ට වටිනාකමක් දෙන ප්‍රාථමික අධ්‍යාපනයක් අපි දෙනවා. විශේෂයෙන් ක්‍රියාකාරකම් මූලික කරගත්ත විභාග නැති. ඊට අමතරව සෞන්දර්ය සහ විශේෂයෙන් අධ්‍යාපනයට අපි ආරම්භක විද්‍යාව වගේ දේවල්, ගවේෂණාත්මක චින්තනය වැඩි කරන දේවල් අපි එකතු කරගෙන තියෙනවා. විභාග බර අඩුයි. ශිෂ්‍යත්වය ගැන අපි කතා කළා. ශිෂ්‍යත්වය ක්‍රමිකව අපි කියනවා මේ 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 කොටස් පහ ඔස්සේම කාලයක් තිස්සේ යනකොට මේ දෙමාපියන්ට ඕන නැති නගරයට ළමයෙක් ගෙනියා ගන්න උදේ 4ට නැගිටලා ලොකු පොත් බෑග් එකක් අවශ්‍ය නැති වෙයි. ඒ නිසා ඒක ක්‍රමිකව අපි විකාශනය වීමට අරිනවා. 28 වෙනකොට අපි යම්කිසි සමාලෝචනයක් කළා. 29 වෙද්දී අපි ශිෂ්‍ය සම්බන්ධයෙන් නැවත තීරණයක් ගන්නවා. අපි හිතනවා ශිෂ්‍යට අවශ්‍යතාව වෙන්නේ මොකක්ද? මේ සියල්ල විසිරලා යනවන සමානව අවශ්‍යතාවය ඉන්නේ නැහැ කියන. ඊට පස්සේ ළමයා යනවා 6-9 කනිෂ්ඨ ද්විතීක අවස්ථාවල. ලොකු වෙනස්කම් ගොඩක් කරනවා. ලොකු වෙනස්කම් ගොඩක්. එකක් තමයි අපි මොඩියුල් කියලා විදිහක් ගේනවා. මොඩියුල් විදිහ. මේක ලෝකෙත් සිද්ධ වෙන දෙයක්. අපි දැන් කතා කළේ විෂයන් ගැන, සබ්ජෙක්ට් ගැන. නමුත් මොඩියුල් ක්‍රමයක් ගෙනයන් පස්සේ අපිට පහසුවක් වෙනවා. මොකද හේතුව මේ සබ්ජෙක්ට් එක පොඩි කොටසක් ගන්න, ඒක අරගෙන මේක තියෙනවා, ඇගේම් ක්‍රමත් තියෙනවා, ඊට පස්සේ අවසාන ඇගේම් ක්‍රමත් තියෙනවා. අර පොත් බෑග් එක ලොකු වෙන්නේ නැහැ. දැන් අර මොඩියුල් එක ඉවර කරන් පස්සේ ළමයට ඉදිරියට යන්න පුළුවන්. අලුත් විෂයන් දෙනවා. අපි මේ 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 ළමාවිය අවුරුදු 6-9 අතර තුරත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ව්‍යවසායකත්වය සහ අපි මුදල් සම්බන්ධයෙන් තියෙන සාක්ෂරතාවය ගැන අපි කතා කරනවා. කවදාවත් කතා කරලා නැහැ ඕක ගැන. ඊට පස්සේ ඊට අමතරව ඔහුට පුළුවන් තෝරගන්න සමහර විෂයන් අමතර විෂයන් විදිහට. ඊට පස්සේ අපි කියපු 21 සියවසේ තියෙන කුසලතාව සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔහුට පුළුවන්, ඔහුට ඔයාට පුළුවන් ඒවත් තෝරගන්න. 21 සියවසේ කුසලතාවයන් කියලා අප හඳුන්වන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කියනවා සෞන්දර්ය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් පුරවැසි අධ්‍යාපනය, ඩිජිටල් පුරවැසි අධ්‍යාපනය සම්බන්ධයෙන් ඕන දෙයක් තෝරගන්න පුළුවන්. ශිෂ්‍යයාට ඒ සම්බන්ධයෙන් එනවා. 9 වසර වෙනකොට විභාගයක් තියෙනවා. ඔහුට අඳුනගන්න පුළුවන් ඔහුගේ දෙන චක්‍රිතතාවයන් සහ විභවතාවන් අඳුරගන්න පුළුවන්. ඔහු යන ගමන අඳුරගන්න පුළුවන්. 9 වසරෙන් පස්සේ යාට තීරණය කරන්න පුළුවන් තමන් කවුද, මං කොහෙටද යන්නේ. එතෙන්දී එකතු වෙනවා මෙන්න මේ විශේෂයෙන් අපි කතා කරන වෘත්ති අධ්‍යාපනය. වෘත්ති අධ්‍යාපනය ඉතින් අපිට තීරණයක් ගන්න පුළුවන් ළමයාටම තමන් කොතනද යන්නේ. ඒ පිළිබඳ විශේෂිත විද්‍යාත්මක ඇගේම් ක්‍රම අපි අනුගමනය කරන 9 වසරෙදී. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ විෂයන් 7ක් තමයි කොයි වෙලාවකවත් ඉතිහාසයවත් සෞන්දර්යවත් අයින් කරලා නැහැ. විභාගෙට ඉඳගන්න විශේෂයන් හතයි. නමුත් මෙච්චර කාලයක් සාමාන්‍යයෙන් පිළිප පස්සේ තමයි තියෙන්නේ ගත්තේ උසස් පෙළට මම මොකද්ද කරන්නේ? අහගන්න කාගෙන්ද? යාළුවන්ගේ. එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරුන්ගේ. දැන් එහෙම නෙමෙයි. මේ 10-11 වසරවලදීම මේ විෂයන් හත ඉගෙන ගන්න අතරතුරම විද්‍යාව, සමාජ, ඊළඟට කළමනාකරණය සහ ස්කිල් අපි කියන මේ කුසලතා සම්බන්ධයෙන්ුත් ඒ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් ඉතින් මොඩියුල් ප්‍රමාණයක් අපි හදලා තියෙනවා. එයාට පුළුවන් මං කොහෙටද යන්නේ කියන එක අර 12,000 වසරට යන්න කලින්ම තිකින් කරගන්න. ඔව්. අන්න එහෙම තමයි අපේ අධ්‍යාපන ක්‍රමය ඉස්සරහට ගෙනියගෙන යන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ක්‍රමය ඉස්සරහට ගෙනිච්චොත් අපි ඉතිහාසයේ කරන දැවැන්තම මේ වෙනස්කම සමාජය මේ අපි හිතන මේ ඉලක්ක කරා ගෙනියන්න පුළුවන් කියලා. කොහොමද සූත්‍රය?